ඔයාට දෙවියන් වහන්සේට ඕන ජීවිතේ ජීවත් වෙන්න නම් ඔයා මෙහෙම කරන්න ඕනේ. ඒකේ වෙන තෝරා ගැනීමක් නැහැ. ඔයාට රිදෙව් අයට සමාව දෙන්න ඕනේ. ඔයා වඩා ඉක්මනට කෙරුවොත් ඔයාට හුඟක් ලේසියි. සෑම දිනක්ම ජීවිතේ භුක්තිඳින් වැඩසටහනට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද ඇත්තටම හිතන්නේ අද පණිවිඩය උදව්වක් වෙනවා වගේම ප්‍රයෝජනයක් වෙනවා. ඒක ඇත්තටම මං උගන්වන වැදගත්ම ඒවායින් එකක්. මොකද මට සමාව දීමේ බලය ගැන කතා කරන්න ඕනේ. ඔයා දන්නවා බොහෝ විට අපිට යමෙකුට සමාව දෙන්න ඕනේ නම් එහෙම කරන එක අමාරුයි. ඒ අයට සමාව ලැබෙන්න ඕනේ නෑ කියලා අපිට හැඟෙනවා. සමහර විට ඒ අය එහෙම කරන්නේ නෑ. ඒ වුණාට ඔයා ඒ අයට යහපතක් කරන්නේ නෑ. ඔයා ඔයාටම යහපතක් කරගන්නවා. මේ කතාව පැහැදිලි කරන්න මට ඔයාට කතාවක් කියන්න ඉඩ දෙන්න. එක පාසලක ගුරුවරියක් ඇගේ සිසුන්ට කිව්වා පැහැදිලිව පෙනෙන ප්ලාස්ටික් ගෝණියකුයි අලගෝණියකුයි ඉස්කෝලෙට ගේන්න කියලා. ඒ නිසා පැහැදිලිව පේන ගෝණියක් හා අලගෝණියක් කියලයි ඇය කිව්වේ. ඇය කිව්වා ඔයා සමාව දෙන්නේ නැති හැම පුද්ගලෙක් වෙනුවෙන් අලගෙඩියක් තෝරලා ඔයාට සමාව දෙන්න ඕනේ නැති පුද්ගලයාගේ නම හා සමාව දෙන්නට ප්‍රතික්ෂේප කෙරුව දිනය ලියා ප්ලාස්ටික් ගෝණියට දාන්න කියලා. අපේ සමහර ගෝණි බරයි. ඔයාට හිතේ මවා ගන්න පුළුවන්. අපි මේ ගෝණිය අපි යන හැමතැනම අපි එක්ක සතියකට අරන් ගිහින් රෑට අපේ ඇඳ ළඟ කාර් එකේ සීට් එකේ අපේ ඉස්කෝලේ මේසෙ ළඟ එහෙම නැත්තම් වැඩ කරන තැන තියන්න කිව්වා. මේක ගෙනියන එක කරදර නිසා අපි ආත්මිකව කොයිතරම් බරක් උසලනවද කියලා අපි හැමතිස්සෙම අවධානය යොමු කරන්න ඕන. අමතක නොකර ඒවා අපිව ලැජ්ජාවට පත් කරන තැන්වල තියන්න ඕනි කියලා අපිට පැහැදිලි කෙරුවා. ස්වභාවිකාල කුණ වුණා. මේක අපේ වේදනාව. අධික අසුභවාදීකම ගැන අපි ගෙවන මිලය ගැන පින්තූරය. අපි බොහෝ විට හිතන්නේ සමාව දෙන එක අනිත් පුද්ගලයාට දෙන තෑග්ගක් විදිහට. ඒත් පැහැදිලිවම ඒක අපිට දෙන දෙයක්. ඒ නිසා ඔයා යමෙකුට සමාව දෙන්න බෑ කියලා තීරණය කරන ඊළඟ වතාවට දැනටමත් ඔයාගේ ගෝණිය සෑහෙන බරයි නේද ඔයාගෙන් අහන්න. මං අද උදේ යමෙක් අමතා මට අලරාත්තල් 10ක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔයා ඒව එක්ක කරන්න යන්නේ මොකක්ද කියලා ඒ අය හිතුවා කියලා මට සහතිකයි. ඒත් මං හිතන්නේ පින්තූරේ වැදගත් කියලයි. ඒ නිසා මේ තියෙන්නේ අලරාත්තල් 10ක්. මේ අලගොඩෙන් එකක් බැගින් ඔයාට ඔයාගේ ජීවිතය තුළ සමාව දෙන්න ඕනකමක් නැති කෙනෙක් නියෝජනය කරනවා කියලා ඔයාගේ හිතේ මවා ගන්න. ඔයා ඒක තාමත් ඔයා තුලින් උසුලගෙන යනවා. හොඳයි, ඔයා දන්නවා මගේ වයසේ කාන්තාවක් විදිහට සෑහෙන ප්‍රමාණයකට මං ශක්තිමත්. මම ව්‍යායාම් කරගෙන මාව බලා ගන්න උත්සාහ කරනවා. මම මේ ඉගෙනවීම කරන මුළු කාලය තුල මේක උස්සගෙන ඉන්නවා නම් මගේ උරහිස අත වේදනාවෙන් පෙලෙනවා. ඔයාත් උස්සගෙන ඉන්න එපා. උන්වහන්සේට ඒ ගැන බලා ගන්න ඉඩ දෙන්න. දැන් මතෙව් 18:21 එකල පේත්‍රස් උන්වහන්සේ ළඟට ඇවිත් ස්වාමීනි, එකම වරද කරන මගේ සහෝදරයාට මේ පුද්ගලයාට කීවරක් කමාවෙන්නද? කීවරක්ද ස්වාමීනි කියලා ඇහුවා. මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයට හරි සහෝදරියට හරි කීපාරක් සමාව දෙන්නද? ඊළඟට පේත්‍රස්ට හොඳ අදහසක් තිබුණා. ඔහු කිව්වේ 7 නම් කොහොමද? මං හිතන්නේ මේක හිත් ගන්නාසුළු කාරණයක්. ඇත්තටම 7 කියන්නේ සම්පූර්ණ ගාණ. මේක යම් කාරණා නියෝජනය කරනවා. පේත්‍රස් හිතුවේ ඔහුට 7 හසුරවන්න පුළුවන් කියලා හිතුණු නිසා වෙන්නේ නැති. ඊට වඩා ගාණක් එක්ක ක්‍රියා කරන්න පුළුවන්ද කියලා ඔහු දැනන් හිටියේ නෑ. සමහර විට දෙවියන් වහන්සේට යෝජනා කරන එක ඇත්තටම විහිළුවක්. මොකද කාරණා කරන්න ඕන විදිය උන්වහන්සේ දන්නවා. සත්වරක් නොව 70 සත්වරක් යැයි යේසුස් වහන්සේ කිව්වා. දැන් ඇත්තටම ඒක 490ක්. ඒත් ගාන නියෝජනයක්. ඒ නිසා මං හිතන්නේ මෙතන පණිවිඩය වෙන්නේ ඔයාට සමාව දෙමින් ඉන්න, සමාව දෙමින් ඉන්න කියලයි. ඉතින් එතකොට ප්‍රශ්න මතුවෙනවා. හොඳයි මේ වගේ කරගෙන හිටියානම්. ඒ අයත් මට ඒ වගේ කරගෙන ඉන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් යමෙකුට සමාව දෙනවා කියන්නේ ඒ අයගේ වැරද්ද නොපෙන්වෙන එක නෙමෙයි. එයින් අදහස් කරන්නේ ඔයා ඉඳගෙන ඒ දේ ගැන ඒ අය එක්ක ඒ සිදුවුණු දේ ගැන කතා නොකරනවා කියලා. ඒ අය ඔයාට රිදෙව්ව විදිය ගැන ඔයාට කියන්නේ නැති එක නෙමෙයි. කාරණාව නම් පුද්ගලයෙක් ඔහුගේ ක්‍රියාමාර්ගය වෙනස් කරන එක ප්‍රතික්ෂේප කරනවා නම්, විශේෂයෙන් මේ තැනැත්තා ඔයා එක්ක හැමතිස්සෙම ඉන්න යනවා නම්, මං කියන්නේ යම් කෙනෙක්ට ඔයාව ආපහු රිද්දවනවා නම් ඒ තැනැත්තා ඔයා එක්ක ඉන්න ඕනේ නැත්තම් ඒ අය එක්ක ඉන්න එපා. ඔයා ඒ අය එක්ක ඉන්න ඕනේ නම් ඔයා ඒ අයට සමාව දීමෙන් ඔයාටම යහපතක් කරනවා. වෙන කෙනෙකුගේ නරක හැසිරීමෙන් ඔයාගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ දෙන්න එපා. යතුරු නම් ඔයා ඒ අයට සමාව දීම. එතකොට ඔයා ඒ අයට දෙවියන් වහන්සේගේ හස්තය තියනවා. දෙවියන් වහන්සේ කියනවා අපේ නිදොස්කම ඔප්පු කරන්නේ උන්වහන්සේ කියලා. එබැවින් තමාගේ දාසයන් සමග ගණන් බලන්ට කැමති වූ රජෙකුට ස්වර්ග රාජ්‍ය උපමා කරනු ලැබේ. ඔහු ගණන් බලන්ට පටන් ගත් කල තලෙන්ත, ඒ කියන්නේ රත්තරන් දස දහස් ණය වූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙන ලද්දේය. ණය ගෙවන්ට ඔහුට බැරි වුණා. දැන් මං එතන විනාඩියක් නතර වෙලා ඔයාට යමක් විස්තර කරන්න යනවා. ඔයා දන්නවා අපි සාමාන්‍යයෙන් ඒක පහු කරනවා. මං අවුරුදු ගාණක් හිතන්නේ නැතුව හිටියා. මගේ තාත්තා මට ලිංගික අපයෝජනය කෙරුවා. මං වැඩෙනකොට ඔහු මට වැරදි විදිහට සැලකුවා. මට ලැබුණු පළවෙනි පිරිමියා එක්ක මං විවාහ වුණා. මොකද කාටවත් මාව ඕනේ නැති වෙයි කියලා. ඔහු අන්තිමට වෙන කාන්තාවක් ආශ්‍රය කෙරුවා. නරක දේවල් කෙරුවා. ඒ නිසා මට අවුරුදු 20 ගණන්වල මුල් කාලේ පිටේ එල්ලගත්ත ලස්සන කදිම විශාල අලකෝණියක් තිබුණා. මං ඒක යන හැමතැනම උස්සගෙන ගියා. මට ගෙවන්න කියලා කිසිම වගකීමක් පවා නොතිබුණු අයගෙන් මං එකතු කරන්න උත්සාහ කෙරුවා. ඔයා කවුරු හරි දන්නවා අධික වේදනා විඳිනකොට ඔයාට හැඟෙන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් කවුරු හරි මට ණයයි. ඒ නිසා යම් කෙනෙක් ඔයාගෙන් අහපහු ගෙවන්න ඕනේ කියලා මුලදී අපි රෙදෙව්ව තැනැත්තාගෙන් පලිගන්න බලන්නේ. ඒ අයට අපේ ජීවිතේ වහල දාලා අයින් කිරීමෙන් නැත්තන් ඒ අය අපෙන් සමාව ඉල්ලන්න ඕනේ. නැත්තන් ඒ අය ගැන වැරදි විදිහට අනිත් අයට කතා කිරීමෙන් හරි කියලා ඔයා දන්නවා. එතනදී අපි උත්සාහ කරන්නේ ඒ අය ලබාගත් දේ ආපහු ලබා ගන්නයි. ඒක ඇත්තෙන්ම කිසිම පළක් නෑ. මොකද ඒක කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයාව කාලකණ්ණි කරනවා. මම්මගේ තාත්තට ගෙවන්න කියලා සැලසුම් කෙරුවා. ඒක බොහොම නරක තත්වයක්. ඊට පස්සේ ඩේව් හාමං විවාහ වුණා. දෙවියන්ට ස්තුති වේවා. අපි අවුරුදු 53ක් විවාහ වෙලා ඉන්නවා. ඒක පුදුමයක් නේද? ඔයාටත් මේ වගේ දිගු කාලයක් ගත කරන්න පුළුවන්. ඔයාට ඇත්තටම ඕනේ නම් මගේ තාත්තා මට කෙරුව දේවල් නිසා, අනිත් අය මාව අපයෝජනය කෙරුව නිසා ඩේව්ට ගෙවන්න කියලා මං සැලසුම් කෙරුවා කියලා. ඔයාට නරක ආකල්පයක් තියෙනවා නම් ඒක පිළිගන්න. මට පිරිමින් ගැන සාමාන්‍යයෙන් නරක ආකල්පයක් තිබුණා. කවුරුත් මාව ආපහු රිද්දවන්නේ නැහැ කියලා දියුරුමක් මා තුල තිබුණා. ඔයාට කිසි පිරිමියෙක්ව විශ්වාස කරන්න බෑ. පිරිමින්ට එක දෙයයි ඕනේ. ඔයා දන්නවා දෙවියන් වහන්සේ මං එක්ක ක්‍රියා කරන්න බොහෝ දේවල් තිබුණා. මගේ තිත්තකම, නුරුස්සනකම, සමාව නොදීම කියන ගෝණිය පහලට දාලා දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ විතරක් කරන්න ඉඩ දෙන්න කැමති වෙන්න මට ඕන වුණා. මගේ තාත්තා මගෙන් ගත්ත දේවල්, මගේ ළමා කාලය, මගේ අහිංසකත්වය, මගේ කන්‍යාභාවය ඔහුට ඕන වුණත් මගේ ළමා කාලය ආපහු මට දෙන්න බැරි වුණා. මගේ වැඩිහිටි වියේදී දෙවියන් වහන්සේ මට වැඩියෙන් විනෝද වෙන්න සැලැස්සුවා. මට සමා වෙන්න කියන එකයි ඊට එහා ඒ අයට මොනවාද කරන්න පුළුවන් වෙන්නේ. දාසයාගේ ස්වාමියා ඔහුටද ඔහුගේ භාර්යාවටද දරුවන්ටද ඔහු සන්තක සියල්ලද විකුණා ණයගෙවන්ට ආඥා කළේය. එවිට ඒ දාසයා බිම වැටි, ස්වාමීනි, මාගෙන ඉවසුව මැනවි. නුඹ වහන්සේට සියල්ලම ගෙවන්නෙමි කන්නලව් කළේය. දැන් අහන්න, ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පා කොට ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමා කළේය. යම්කුට සමාව දීම කියන්නේ ඒක. ඔයා මට තව මොකවත් ණය නෑ කියලා කියනවා වගේ ඒ අය මට යමක් ණයයි කියලා ඔයා කියයි. දෙවියන් වහන්සේ ඔයාගේ ණය අවලංගු කරලා ඔයාට යන්න දුන්නා වගේ ඔයත් ඒ අයගේ ණය අවලංගු කරනවා නම් එහෙත් ඒ දාසයා පිටත්ව ගොස් තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණය වූ එක්කෙනෙකු සම්භවීය. ඔහුගෙන් රන් ණය කාසි තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණය වූ එක්කෙනෙකු සම්භවීය. ඔහුගේ ණය රන් කාසි 10,000ක්. ඔහුට කාසි 100ක් ණය වූ කෙනෙක්ව හම්බ වුණා. ඔහු අල්වා ඔහුගේ බෙල්ල මිරිකගෙන ණය ගෙවන්නයි කීවේය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටි ඔහු කලින් කෙරුවා වගේ මාගෙන ඉවසුව මැනවි. නුඹට ගෙවන්නෙමි කන්න ලව්කලේය. නොමුත් ඔහු නොකමැතිව බලන්න ඔහුට බැරිවීමක් නෙමෙයි, ඔහු අකමැති වුණා. ඔයා යමක් දන්නවද? ඔයා අද නරඹනවා නම් මෙහෙම හිතනවා නම් ඉතින් මට බෑ සමාව දෙන්න. ඒක අමාරු වැඩි නෑ අපිට කරන්න අමාරු දෙයක් කරන්න කියලා දෙවියන් වහන්සේ අපිට කවදාවත් කියන්නේ. උන්වහන්සේ අපිට කරන්නයි කියන දේ වෙනුවෙන් උන්වහන්සේ හැමතිස්සෙම අනුග්‍රහය දෙනවා. එහෙම කරන්න ඵලය හා පුළුවන්කමයි. ඒත් ඔයා සමාව දෙන්නේ නැත්තම් එහෙම වෙන්නේ ඔයාට බැරි නිසා නෙමෙයි, ඔයා ප්‍රතික්ෂේප කරන හින්දා. ඔහු ගොස් ණය ගෙවෙනතුරු ඔහුව හිරගෙයි දැම්මේය. ඔහුගේ සහකාර දාසයෝ සිද්ධ වූ දේ ගැන ඉතා ශෝකව ඇවිත් සිදු වූ සියල්ල තමන්ගේ ස්වාමියාට කීවෝය. ඔයා දන්නවා අපිටත් ස්වාමියෙක් ඉන්නවා, අපිව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ හා ස්වාමියා වනසේක. යේසුස් වහන්සේ අපේ ගැලුම්කරුවානන් හා රජවනසේක. උන්වහන්සේ සියල්ලයි, සර්වබලධාරී, සියලු බලය තියෙනවා. අපේ ජීවිතය ගැන උන්වහන්සේට ගණන් දෙන්න ඕන කාලයක් එනවා. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට මේකට ඇහුම්කන් දෙන්න. නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලු නිසා ඒ ණය සියල්ල නුඹට කමා කළෙමි. මා විසින් නුඹට කරුණා කළාසේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණා කරන්ට යුතුව තිබුණා නොවේ දැයි කීවේය. ඉතින් මෙතන පණිවිඩය මොකක්ද? අපේ හතුරන්ට එකතුව කමා කරන්ට කියනවට වඩා දෙවියන් වහන්සේ අපට කමා කරනවා. ඔයාට විරුද්ධව කෙරුව කාරණාවන් එක ගොඩකට එකතු කෙරුවොත් අපි දෙවියන් වහන්සේට විරුද්ධව කෙරුව වැරදිවලට කිට්ටු කරන්න බෑ. නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමා කළෙමි. මා විසින් නුඹට කරුණා කළාසේ නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණා කරන්න යුතුව තිබුණා නොවේද? ඔහුගේ ස්වාමියා කෝපව ඔහුට තිබුණු සියල්ල ඔහු විසින් ගෙවනතුරු ඔහුව වදකයන්ට බාර දුන්නේය. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මොන වගේ කතාවක්ද? ඔයා ඔයාගේ බර තියාගෙන කාලකන්නිව ඉන්න ඔයාගේ ජීවිතේ පුරාවටම ඒ දේවල් වලින් ඔයා තුල කුණු වෙලා ගඳ ගහලා ඔයාගේ ජීවිතය නාස්ති කරගන්න. මං විශ්වාස කරනවා කවුරු හරි ඔවුන්ට ඕන දෙයක් අද ලබා ගන්නවයි කියලා. නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේද නුඹලාට එසේ කරනවා ඇත. උන්වහන්සේ කියන්නේ ලේ සහෝදර සහෝදරියන් ගැන විතරක් නෙමෙයි. උන්වහන්සේ කියන්නේ අපි දන්නා වූ හැම දෙනා ගැන. ඔයා දන්නවා ඔයාට උන්වහන්සේගෙන් සමාව ලැබෙනකන් දෙවියන් වහන්සේ එක්ක කිසිම සමාදානයක් ඇති වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සමාදානේ ලබාගෙන ඔයාට රිදෙව් අයට සමාව දෙනකන් ඔයාට කිසි සමාදානයක් ඇති වෙන්නේ නැහැ. මේක කිතු දහමේ නීතියක්. මං කියන්න කැමති නැහැ. මේක කිතු දහමේ ප්‍රතිපත්තිය. ඔයා එහෙම කරන්න ඕන. අනිවාර්යෙන්ම එහෙම කරන්න ඕන. තෝරා ගැනීමක් නැහැ. ඔබ අනිවාර්යෙන්ම මිනිසුන්ට සමාව දෙන්න ඕනේ. ඔයාට රිදෙව් අයට ඔයා සමාව දෙන්න ඕන. යක්ෂයාට විරුද්ධව සිටින්න. මුලින්ම බයිබලයේ කියනවා 1 පේත්‍රස් 5:9 මුලදී ඔහුට විරුද්ධ වෙන්න. ඔයා යමක් තුල පවතින වැඩිකල් යනකොට ඔයා වැඩිපුර ඒ ගැන හිතනකොට ඔයා ඒ ගැන වැඩිපුර කතා කරනකොට ඔයාට ඒ ගැන පෙර පුහුණු කරනකොට මුල් ගොඩක් ගැඹුරට ගිහින් යාඥාවන්ට උත්තර ලබා ගන්න කී දෙනෙක්ට ඕනද කියලා ඔව් මට ඕනේ කියලා හැමෝම කියනවා. මේක බයිබලයේ තියෙනවා. සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතාකොට මාක් 11:22-26 පළමුවෙන් උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න. සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතාකොට ඉදිරි මුහුදේ වැටෙන්ටයි කියා තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. මේ හේතුව නිසා මං ඔයාලට කියනවා නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුණත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහගෙන විශ්වාස කළොත් ඒක නුඹලාට ලැබෙන්නේය. දැන් ඒක හිත ගන්නා සුළු කාරණයක්. මං පළමුවෙන් මගේ හදවතින් විශ්වාස කරනවා. ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. නොදක්නා දේවල් ගැන ඔප්පුවය. ඒ නිසා මම මගේ හදවත තුළ විශ්වාස කරනවා. නොදන්නා දේවල් ගැන ඔප්පුව කියලා. ඒ නිසා මම මගේ හදවත තුළ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මට ඒක දීලා තියෙනවා. ඊළඟට ඒක අපිට ලැබෙනවා. ඒ නිසා අපි පළමෙන් විශ්වාස කරනවා. ඊළඟට අපි විශ්වාස කළ දේ අපිට ලැබෙනවා. දෙවියන් වහන්සේ අපිට කිව්වේ නැති කාරණාවක් මෙතන තියෙනවා. කරුණා කරලා මේක තේරුම් ගන්න. සමහර විට ඔයා මේක මීට කලින් දහස් වාරක් අහලා ඇති. නුඹලා යාඥා කරමින් සිටින කල යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමා වෙන්න. බයිබල් පරිවර්තනයක කියන්නේ ඒකයි. ඒක වැටෙන්න අරින්න, ඒක අත්තරින්න, ඒකට යන්න දෙන්න. යම් කාරණාවක් ආපහු මතු කරන කෙනෙකුට ඔයා ඒක අත්තරින්න යනුවෙන් කියලා තියෙනවද? මට මතකයි දේව් අවුරුදු ගණනාවකට කලින් කියනවා අපි විවාහ වුණු මුල් කාලයේදී ඔහු කළ දේවල් වලට මං එල්ලිලා අපි විවාහ වුණු මුල් අවුරුද්දේ ඔහු කෙරුව දේවල් මං අරගෙන එනකොට ඔහු මෙහෙම කිව්වා, ඔයා කොහෙද මේ ඔක්කොම කුණුකොඩවල් මතක තියාගෙන ඉන්නේ? ඒ වගේම ඔහු නිකන් කිව්වේ ඔයාට ඒක නිකන් අත්හරින්න බැරිද? ඔයාට ඒකට යන්න දෙන්න බැරිද? ඉතින් සමාව දීම කියන්නේ ඇත්තටම ඒකයි. ඒකේ තේරුම නම් ඔයා ඒ ගැන හිතන එක නතර කරනවා, කතා කරන එක නවත්තනවා. මෙන්න පුංචි කතන්දරයක්. ඒක අහන එක වටිනවා. මිෂනාරිවරු පළමුවෙන් ලැබ්‍රඩෝරේ රටට ආවහම එස්කිමෝ භාෂාව තුළ ඒ අයට සමාව දීම කියලා වචනයක් හම්බ වුණේ නැහැ. ඒ නිසා ඒ ගැන තවදුරටත් ඒ අයට හිතන්න බැරි වචනයක් හදන්න සිද්ධ වුණා. ඒක හොඳයි. දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳගෙන අපේ පාප හැම එකක් ගැනම හිතමින් උන්වහන්සේ අපේ ජීවිතේ පුරාම අපිට කරුණාව දැක්වූ බව හිතමින් ඉන්නේ නැහැ. උන්වහන්සේ ඒක අමතක කරනවා, පාප ඉවත් කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේට ඕන වෙන්නේ අපිත් එක්ක එහෙම කරන්නයි. ඒ ගැන හිතන එක නවත්තන්නයි. ඒ ගැන කතා කරන එක නවත්තන්න. ඒ ගැන පුහුණු වෙන එක නවත්තන්න. ඒ වගේම ඒවට යන්න දෙන්න. ඒත් මේක තියෙන්නේ බයිබලයේ සුරංගනා කතාවක නෙමෙයි. මේක මං හැදුවේ නෑ. නුඹලා කමා නොවෙනවා නම් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරදවලටත් කමා නොවනසේක. මම මගේ ඇත්තටම ඒ නිසා ඔයා කියන්නේ මං පව් කරලා මට සමාව දෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා නම් ඒත් මට රිදෙව්ව යම් කෙනෙක්ට විරුද්ධව මං සමාව දෙන්නේ නැත්තම් දෙවියන් වහන්සේ මට සමාව දෙන්නේ නැද්ද? හොඳයි, ඒක තමයි කියන්නේ. අපිට වැරදි කළ අයට අපි කමා කළාක් මෙන් අපට කමා කළ මැනව ස්වාමින්ගේ යාඥාව. ඔයාට මේක වෙන්නේ දෙවියන් වහන්සේ ඇත්තටම එහෙම කරන්නද? හැම දවසකම ඔයා කිසි කෙනෙක් එක්ක විරුද්ධත්වයක් නැහැ. ඔයා සහතික කරන්න ඕනේ උදේ පාන්දරම ඔයාගේ නහන්න ඕනේ හොඳ ප්‍රශ්නවලින් එකක්. ඒක වෙන්න පුළුවන්. දැන් ස්වාමීනි, මං යම් කෙනෙක් එක්ක තරහෙන් ඉන්නවා නම් මට ඕනේ නෑ යක්ෂයා ඒක පාවිච්චි කරගෙන ඔබ වහන්සේ මගේ සැලසුම් කෙරුව පුදුම ජීවිතය නාස්ති කරගන්න. ඔයා යම් කෙනෙක් එක්ක තරහෙන් ඉන්න තීරණය කරන්න කලින් ඔයා ඔයාගෙම පවුල් ගැන ලයිස්තුවක් ලියන්න. ඔයාට රිදෙව්ව හරි අමනාප කෙරුව හරි අයගෙන් ඔයාට කොයිතරම් වාර ගාණක් සමාව ගන්න ඕනේද? අපේ ජීවිත තුල ප්‍රකාශ කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ චරිතය. නික්ම යාම 34:6 කියනවා, ස්වාමින් වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින් ස්වාමින් වහන්ස උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නා වූ අධිකතර කරුණාව හා සැබෑකමද ඇත්තා වූ දෙවි කෙනෙක්ය. මුළු ලෝකෙම ඒ වගේ නම් කොහොමද? අද අපේ ලෝකයේ තුල බොහෝ ප්‍රශ්න තියෙන්නේ මේ දේ නැති හින්දයි. මේ මඟ පෙන්වීම අපි අනුගමනය කෙරුවනම් අපිට මේ තරම් බලහත්කාරකම්, කරදර, වෛර, තරහා, තිත්තකම ඇති වෙන්නේ නෑ. ඔයා උසුලුගෙන වටේට ගෙනියන කුණුහුණු ගඳ ගහන අලගෝණි බිමින් තියන්න, තිත්තකම, නුරුස්සනකම, සමාව නොදෙන මේ ගෝණි අත්තරින්න, යන්න හරින්න. මං ඒ මොනවත් මං එක්ක ගෙදර ගෙනියන්නේ. මට ඒක තාමත් උස්සගෙන යන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේගේ දයානුකම්පාවයි උන්වහන්සේගේ අනුග්‍රහයෙන් පූර්ණයි. කෝප වීමට ඉක්මන්නේ නෑ. දයාවන්තයි. අයතුකමට වැරදිවලට පාපයට සමාවදී ඒව අමතක කරනවා. මතේ 24 බයිබලයේ අන්තිම කාලය ගැන ලකුණු ලයිස්තුවක් දීලා තියෙනවා. භූමිකම්පා, සාගත, කාලගුණය සම්බන්ධ කාරණා ගැන අපි හිතනවා. ඒත් ඉතුරු කාරණාවට වඩා අපි සලකන්න ඕනි කියලා මං හිතන දෙයක් ඇත්තටම අන්තිම කාලය ගැන ලකුණක් වෙලා තියෙනවා. මතේව 24:12 කියනවා, බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. ඒ කියන්නේ සබාව ගැන. මොකද දේශය තුල අධිකව අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් යක්ෂයාට ඕන වෙන්නේ අපේ හදවත තුල සීතල ප්‍රේමය බලකොටුවක් ගොඩනගන්න. ඒත් පේත්‍රස් කියන්නේ අපේ ප්‍රේමය ගින්දර වගේ අධිකව උණුසුම් වෙන්න ඕනේ කියලයි. ඒ වගේම අපේ ප්‍රේමය බොහෝ පව් වහනවා. අහන්න, ඔයාට යම් කෙනෙක්ට අද දයාව දක්වන්න පුළුවන්ද? අද මෙතන කවුරු හරි ඉන්නවද සමාව දෙන්න පුළුවන්, දයාව දක්වන්න පුළුවන් කෙනෙක්? ඔයා දන්නවා සමාව දෙන එක ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ හදවත දීලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 1 යොහාන් 3:17 බයිබලයේ එක පරිවර්තනයක කියනවා, අද මම මේකෙන් අවසන් කරන්න ඉඩ දෙන්න. ඇයි ඔයා සමාව දෙන්න ඕනේ? ඔයා දන්නවා එක හේතුවකට වඩා තියෙනවා. ඔයා එහෙම නොකිරුවොත් ඔයා ඔයාටම උදව් කරනවා. ඒත් ඔයා සමාව දෙන්න ඕන ප්‍රධානම කාරණාව නම් එහෙම කරන්න දෙවියන් වහන්සේ කිව්ව නිසා. දෙවියන් වහන්සේ කරන දේ උන්වහන්සේ දන්නවා කියලා විශ්වාස කිරීමේ තත්වයකට එන්න බැරි. උන්වහන්සේ කරන හැම එකක්ම අපේ යහපත වෙනුවෙන් කියලා අපි මිනිස්සුන්ට සමාව දෙන්න ඕනේ. ඒක මට යහපත් වෙන්නේ කොහොමද කියලා සඳහන් වෙන කාරණා 10ක් අඩංගු වෙන ලයිස්තුවක් මට නෑ. දෙවියන් වහන්සේ මට කිව්ව නිසා මං සමාව දෙන්න ඕනේ.